අමිල ප්‍රසාද් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි. ඇතරම අද දවසේ ජාතික ඒකාබද්ධතා අධිකරණ සහ සංචාරක අමාත්‍යාංශයන් පිළිබඳව විවාදය පැවැත්වෙන්නේ ජාතීන් අතර පවතින ඒකාබද්ධතාවය ජාතීන්ට ගරු කිරීම පිළිබඳ අදහසක් යන කාල සීමාවක ගිය සතියේ වතුකම්කරුවන්ගේ වැටුප පිළිබඳව කතාවක් අපි ප්‍රශ්නයක් විදිහට මූල්‍ය පරිපාලන බලය තියෙන පාර්ලිමේන්තුවේ ඒ පිළිබඳව ප්‍රශ්න කළාම ඒක ඔබ ජාතීන් අතර අර්බුදයක් බවට පත් කරන්න උත්සාහ කළා. මම මේ වෙලාවේ ආණ්ඩුවේ විදේශ කටයුතු කමිටුවේ ඉන්නවානේ. අභියෝග කරනවා කාට හරි කෙනෙකුට මෙතනින් එහාට මේක විසඳ ගන්න අවශ්‍යයි. රූපවාහිනී විවාදයකට එන්න පුළුවන් කෙනෙක් අත උස්සන්න වතුකම්කරු ප්‍රශ්නේ පිළිබඳව සාකච්ඡාවකට. විදේශ කටයුතු කමිටුවත් මම දැක වොයිස් කට් එකක් දෙනවා. විදේශ කටයුතුමා කැමතිද එන්න? එන්න කැමති කෙනෙක් ඉන්නවද? අනම්මනා වැඩක් නැහැ. කැමතිද? ආ ඌරෙක් එක්ක ලගින් නැහැ කියලා කියන්නේ මටනේ. හරි ඌර ප්‍රශ්නයක් නැහැ. එන්න කැමති කෙනෙක් ඉන්නවද? බැයි නම් මතක තියාගන්න මේක අපි විසඳගමු. මෙතන මේ විනාඩිය දෙක අවශ්‍ය නැහැ. කවුරු හරි කෙනෙක් අත උස්සන්න. ඉන්නවද? 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 එහෙනම් මතක තියාගන්න පැලවත්තේ මල් පැලවලට අපිට අභියෝග කරන්න පුළුවන් මේ වගේ තැන් වලට මොවා වෙලා. ඉන්නවනම් එන්න. අරටුවක් එක්ක හැදෙන මිනිස්සුන්ට, අරටුවක් එක්ක වගේ හැදෙන මිනිස්සුන්ට මල් පැල වල් පැල අභියෝග කරන්න එන්න එපා කියලා ඉස්සල්ලාම කියනවා. ඉන්නවනම් එන්න. එනවද? කෝ. එක්කෙනෙක් අත උස්සන්න පුළුවන් නම් කයිය ගහන්නේ කෝ? 159ක් කෝ? එනවද? එන්න. එනවද? අත උස්සන්න බය නැතුව. බැයි නම් මතක තියාගන්න වතුකම් කරුවන්ව රවට්ටන්න තමයි මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරන්නේ. හරි එන්න එනම්. ඔයා එනවද? එනවද? දොම්පේ මන්ත්‍රීතුමා එනවද? එනවද? අත උස්සන්න. අනම්මනවන්න. ඔයා එන්න. හරි එනවද? එනවද? බැයි නම් මතක තියාගන්න වතුකම් කරු ජනතාවට මේ කණ්ඩායම ඔබව රවට්ටන්න පාර්ලිමේන්තුව පාවිච්චි කරනවා. ආය අවසාන වශයෙන් අහනවා 159 කවුරු හරි ඉන්නවා නම් අත උස්සන්න. කෑ ගහන්න විතරයි පුළුවන්. විනය. නිවාස අඩස්සියේ තියයි විනය. නිවාස අඩස්සියේ තියයි විනය. බෑනේ. එහෙනම් මේ රටේ මිනිස්සු දැනගන්න ඕන දෙයක් තියෙනවා. කයිවාරු ගැහුවට අපිව අපහාසයට පත් කරන්න 159ක් කෙව්වට කෂේරුකාවක් තියෙන කෙනෙක් නෑ මේ අභියෝගේ බාරගන්න. ඔය කියන්නේ. හරි. එහෙනම් කතා ඉවරයි. එහෙනම් 159 කාට හරි ඒ වගේ හොඳ කෂේරුකාවක් තියෙනවා නම් බැරියයි කියලා කියන්නම්. පැලවත්තෙන් පණිවිඩය එනකන් අත උස්සන්න හයියක් නෑ. අධ්‍යාත්මික නායකයා ඉන්නේ. එයා කියනකම් මෙතන එක්කෙනෙකුට අත උස්සන්න බෑ. කයිවාරු ගැහුවට ඔහොම කෑ ගහන්න පුළුවන්. හැබැයි නිශ්චිත ලෙස අත උස්සලා එන්න බෑ. අරහෙන් අධ්‍යාත්මික නායකයන් පණිවිඩය එන්න ඕනේ. ඒක තමයි ඇත්ත. හරි කයිවාරු ඕනේ අත උස්සන්න කියලා. බැයි නම් තවදුරටත් මේ කතාව අරගෙන යන්න එපා කියලා ඉල්ලීමක් කරනවා. හරි. එහෙනම් කතාව පැහැදිලි. ඇතරම අද දවසේ සංචාරක ව්‍යාපාරය පිළිබඳව තමයි සාකච්ඡා කරන්න උත්සාහ කරමින් ඉන්නේ අපි. ලංකාවේ සංචාරක ව්‍යාපාරය කියන්නේ මේ රටේ විදේශ විනිමය රැගෙන එන ප්‍රධාන මාර්ග තුනෙන් එකක්. මේ සංචාරක ව්‍යාපාරය මේ රටේ ජන ජීවිතය හා සම්පූර්ණයෙන්ම ඍජුව බැඳිලා තියෙනවා. හේතුව වෙනත් ව්‍යාපාර වගේ නෙවෙයි. සංචාරකයා රැගෙන එන මුදල් කෙලින්ම කිසිම තැනකට යොමු වෙන්නේ නැතුව වක්‍රාකාරයට නැතුව ඍජුව සමාජයේ ඇතුළට ගලාගෙන යන සිස්ටම් එකක් තියෙන්නේ. ඒ නිසා සංචාරක ව්‍යාපාරයේ මේ රටේ පුළුවන් තරම් ගුණාත්මකභාවයෙන් යුක්තව දියුණු කරන්න අත්‍යවශ්‍යයි කියන එක පිළිබඳව අපි විශ්වාස කරනවා. මාණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ සංචාරක කටයුතු ඇමතිවරයාත් ඉන්න නිසා මේ ව්‍යාපාරයේ මීට වඩා ලොකු පිම්මක් ගන්න ඕන නම් ලංකාවට එන සෑම සංචාරකයෙකුටම ඇප් එකක් හඳුන්වලා දෙන්න කියලා. මේ ඇප් එක තමයි මේ වෙලාවේදී මේ සංචාරක ව්‍යාපාරයේ ඊළඟ පිම්ම ගන්න උවමනා කරන සාධකය. එයි මං එහෙම කියන්නේ. ලංකාවට එන සංචාරකයන්ගේ පැමිණීම ඒ සංචාරක හා සම්බන්ධ පොඩි පොඩි අර්බුද ටිකක් තියෙනවා. පළවෙනිම කාරණාව තමයි මේ රටේ සංචාරකයන්ගේ රුචි, පැමිණෙන සංචාරකයන්ගේ රුචි අරුචිකම් අඳුනගන්නේ නැතුව, ඒ පැටර්න් එක අඳුනගන්නේ නැතුව ඊළඟ පිම්ම අපිට ගන්න බෑ. හැබැයි ඇප් එකක් හඳුන්වලා දුන්නොත් ඒ අය යන හොටෙල් වලට ඒ ඇප් එක හරහා ඒ QR කෝඩ් එක හරහා මේගොල්ලෝ ඕඩර් කරන්නේ මොනවද කියලා බලාගන්න කෑමවල ඉඳන් ඒගොල්ලෝ යන්න කැමති තැන්වල ඉඳන් මේ හැම තැනක්ම හඳුනා ගන්න පුළුවන්. ඒකෙන් පළවෙනියට අපිට පුළුවන් වෙනවා මේ සංචාරකයන්ගේ පැටර්න් එක හඳුනා කරගන්න ස්ටඩි කරන්න පුළුවන් ඒ හරහා ඊළඟට කොයි කොයි රටවල් වල එන සංචාරකයන් කොයි කොයි සංචාරක කේන්ද්‍රස්ථාන වලට යන්නේ කියලා හඳුනා ගන්න පුළුවන් වෙනවා මේ ඇප් එකක් හරියට නැත්නම් QR කෝඩ් එකක් හඳුල්ලා දුන්නොත් දෙවෙනි කාරණාව තමයි මම දැක්ක ආගමන විගණන පාලකතුමා කියනවා ලංකාවට එන සංචාරකයන් අදාළ කාල සීමාව ඉක්මවාත් රට ඇතුළේ ඉන්නවා කියලා හැබැයි හෝටල් එකකට චෙක් ඉන් වෙන වෙලාවේ ඉඳලා ඒක චෙක් අවුට් වෙන එකයි ඔක්කොම ටික ඇප් එකක් කරහා QR කෝඩ් එකක් කරා යනවා නම් එතනින් එහාට වීසා කාල සීමාව අවසන් වුණු ගමන් ඒ අයට ලංකාවේ කිසිදු හෝටලයකට ඉන්න බැරුව යනවා ඊළඟ එක තමයි සියලු සංචාරකයන් හෝටල් වලට පැමිණීමේදී මේම සිස්ටම් එකක් පාවිච්චි කළොත් දැනට සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි වෙලා නැති සියලු ආයතන සමහරට විලායකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගෙවල් වල කාමර ලබා දෙන තැන් වෙන්න පුළුවන් තරුපයේ හෝටල වෙන්න පුළුවන් මේ හැම එකක්ම අර ඇප් එක හරහා රජයේ කිසියම් දත්ත පද්ධතියට ඇතුළත් වෙනවා ඒ හරහා ඇත්තටම මේ රටේ ආදායම් බදු සැලකිය යුතු ප්‍රමාණයක් ඒ හරහා උපයා ගන්න පුළුවන් වෙන නිසා මේ ඇප් එකකින් කරන්න පුළුවන් දේවල් ප්‍රමාණය අතිශය විශාලයි ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න කියන කාරණාව කියනවා මේක අමාරු වැඩක් නෙවෙයි අර QR කෝඩ් එකක් කරහා පෞගිය කාලේ පෙට්‍රල් ගැව්වා වගේ හැම සංචාරකයෙකුටම ඒ කෝඩ් සිස්ටම් එකකට මේ රට ඇතුලේ සියලු සංචාරක සහ පියදම් කරන සියලු දේවල් ඔයා ගත්තොත් ලොකු පිම්මක් එකපාර ගන්න පුළුවන් ඩිජිටල් කරණයේ පිළිබඳව කතා කරන අවස්ථාවක මේ ගැන ආණ්ඩුවේ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරනවා හැබැයි මේ අයවැය වාර්තාව තුල මම බැලුවා ඒ වගේ ලොකු පිම්මක් ගන්න මුදල් වෙන් කරලා නැහැ මේ කිසිම තැනක නැහැ. ඒ කිය ආණ්ඩුවට දැක්මක් තියනවා නම් ඔය වගේ දේවල් අනිවාර්යයෙන්ම මේකේ මුදල් වෙන් කරලා තියෙන්න ඕනේ කිසිම තැනක නැහැ. පිටුවංග 52 දැන් මම මේ බැලුවා කිසිම තැනක එහෙම එකක් වෙන් කරලා නැහැ. ඒ කියන්නේ ඔබට එවැනි ඉස්සරහා දැක්මක් නැහැ. හැබැයි ඒ වෙනුවට ඔබට තියෙනවා සංචාරකයන්ට ලයිසන් ලබා දීමේ ක්‍රමවේදයක්. සංචාරකයන්ට ලයිසන් ලබා දීමේ ක්‍රමවේදය ඇත්තටම මේ මොහොතේදී නොකළ යුතුව පවතින දෙයක්. හේතුව සංචාරකයන්ට මේ මාර්ග පද්ධතියේ ගමන් කිරීම සඳහා ගිය අවුරුද්දේ ලබා දුණු ලයිසන් වලින් අවුරුද්දටම ගිහිලා තියෙන 2900ක වගේ ප්‍රමාණයක්. හැබැයි නියෝජ්‍ය ප්‍රවාහන ඇමතුමාම කියන විදිහට දැන් දවසකට 100ක් විතර යන ඕෆ් සීසන් එකෙත්. ඒ කියන්නේ අවුරුද්දකට 36000 37000ක් විතර අනිවාර්යයෙන්ම අවම වශයෙන් යනවා. සංචාරකයෝ ලක්ෂ 20ක් මේ රටට ආවට මේ සංචාරකයෝ ලක්ෂ 20ම සංචාරය කරන අය නෙවෙයි. විවිධ සම්මන්ත්‍රණවල වෙන්න පුළුවන්, වෙනත් වැඩවලට එන අය වෙන්න පුළුවන්, ව්‍යාපාරික වැඩවලට වෙන්න පුළුවන්. ඒතකොට මේ සියලු දෙනාගේ 160 70ක් තමයි රටේ සංචාරය කරන්නේ. තනි තනිව එන අයත් නෙවෙයි. එන්නේ 4 දෙනා, 5 දෙනා, 10 දෙනා, 15 දෙනා කණ්ඩායම් වශයෙන් ඉන්නේ. ඒතකොට මේ එන සංචාරකයන්ගේ ට්‍රිප් හැටියට ගත්තොත් එහෙම වැඩ හැටියට ගත්තොත් තියෙන ලක්ෂ 4 5 තමයි වැඩ ටික. මේ ටික
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
මේ ටික අරගෙන ඒ අයගේ මුදල් ටික ලංකාව ඇතුලේ වියදම් කරන ක්‍රියාවලිය කරන්නේ ඒ හරහා ක්‍රියාත්මක වන කණ්ඩායම් 3ක් විසින්. එක කට්ටියක් තමයි මේ සංචාරක මග පෙන්වන්නන් කියන අය. අනිත් අය තමයි සංචාරක මග පෙන්වන්න සහ රියදුරු කියන දෙකම කරන අය සහ විශේෂයෙන්ම අනිත් අය සංචාරක රියදුරන්. මේ කණ්ඩායමේ රැකියා වලින් අවුරුද්දකට කරන්න තිබුණු රස්සා ප්‍රමාණය ඒ කියන්නේ ටුවර් සංඛ්‍යාව ලක්ෂ 5ක් නම් මේ ලයිසන් ලබා දීම හරහා ඔබ මේ රටේ සංචාර කරන්න තිබුණු ඒ ජොබ්ස් වලින් 10%කට වඩා වැඩි ප්‍රමාණයක් දැම්මම නවත්තලා ඉවරයි. ඉතින් මේ වගේ දේවල් හරහා සිද්ධ වෙන ඊළඟ බලපෑම මොකද්ද? ඊළඟ බලපෑම තමයි මේ සංචාරකයෝ ලංකාවට එන්නේ බොහෝ විට කටින් කට යන පණිවිඩ වලින්. එහෙම නැත්නම් කලින් ආපු අය. මේ ව්‍යාපාරය තුල රැඳී සිටින පෞද්ගලිකංශයේ මම සඳහන් කරපු අය තමයි මේ සංචාරක ව්‍යාපාරයේ මේ දක්වා උස්සගෙන ගියේ. ඒ අය තමයි මේ සංචාරක ක්‍රියාවලිය වර්ධනය කළේ. පහුගිය කාල සීමාවේදී සංචාරකයන්ට මේ රට ඇතුලේදී අපහසුතාවලට ලක් වෙන්න නොදී ඒ අය තමයි මේ සංචාරක ගමනාන්ත වලට අරගෙන ගිහිල්ලා අලුත් ගමනාන්ත නිර්මාණය කරලා හැබැයි මේ සියල්ල කරපු අයගේ රැකියාව ඔබ විසින් ගනු ලබන එක වැරදි තීරණයක් නිසා සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හැරෙනවා. ඒ වගේම තමයි ඔයාලා ඔය ගත්ත ලයිසන් ක්‍රියාවලිය තායිලන්තේ මීට කලින් කරලා තියෙනවා. මම ඒක බැලුවාම දැක්කා මේ අවුරුද්දේ ජූනි මාසේ 10 වෙනිදා ජූනි මාසේ 20 වෙනිදා තායිලන්තේ තීරණය කරනවා මේක නැවත සීමා කරන්න. ඇයි? ඒ ගත්ත තීරණ වැරදි. අවසානයේදී ඒ සංචාරක ක්‍රියාවලිය හරහා ධනවත් මැද මට්ටමේ අය වෙනුවට දුප්පත් සංචාරකයන් රටට පැමිණෙනවා. අවසානයේදී සිද්ධ වෙන්නේ ඔලුගෙඩි සංඛ්‍යාව වැඩි වෙනවා. නමුත් ආදායම් ප්‍රමාණය පහළ යනවා. අවසන් කළොත් ඔලුගෙඩි සංඛ්‍යාව වැඩි වෙනවා කියලා කිව්වත් ගිය අවුරුද්දේ ඔබේ වාර්තාවලට අනුව මේ අවුරුද්දේ ලක්ෂ 30ක ඉලක්කයක් තමයි බලාපොරොත්තුනේ ආණ්ඩුව. තවමත් අපිට ඒ ඉලක්කය සම්පූර්ණ කරගන්න බැරි වෙලා තියෙනවා. ඒවනම් ආණ්ඩුව මේ කාල සීමාව තුළ ලක්ෂ 20 ආසන්නයේ තාම ඉන්නේ. මේ මාසය ඉවරවත් විනාඩියක් ඉවර කරනවා මේ මාසය ආවත් ලක්ෂ 24කට ආසන්න ප්‍රමාණයක් තමයි යන්නේ එහෙමනම් ඔබ මේ අවුරුද්ද තුල අපේක්ෂිත ඉලක්ක සම්පූර්ණ වුණේ නැහැ කියන්නේ ඔබ මේ අවුරුද්ද තුල සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ගත්ත කිසිදු ක්‍රියාමාර්ගයක් සාර්ථක ප්‍රතිඵල ගෙනල්ලා නැහැ ඒ වෙනුවට දුප්පත් සංචාරකයෝ ඇවිල්ලා පාරවල් දිගේ අලින්ට කෑම දෙන ගමයි යනවා සම්පූර්ණයෙන්ම සංචාරක ව්‍යාපාරය අසාර්ථක වෙමින් යනවා ඒ නිසා